නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිපූජ්‍ය මහා සංඝරත්නින් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වත්නි පින්වත් දරු දැරියනි, අද අප බලාපොරොත්තු වන්නේ පුනර්භවයේ සහ නැවත උපත පිළිබඳව ධර්ම දේශනාවක් සිද්ධ කරන්නයි. අපි මුලදී වටහා ගත්තා භවය කියන්නේ කුමක්ද කියන කාරණේ, කර්ම භවයේ සකස් වෙන ආකාරය. මෙන්න මේ කර්ම භවයක් හට ගන්නකොට යහපත් අය යහපත් විදිහට බවට පත් වෙනවා, හොඳ බවට පත් වෙලා ඉන්නවා, නරක කරොත් නරක බවට පත් වෙලා ඉන්නවා. මෙන්න මේ ආකාරයෙන් තමයි හොඳ බව හෝ නරක බව මෙලෝදී හටගන්නේ. දැන් භවයෙන් පුනර්භවය හට ගැනීම අපි තේරුම් ගන්න ඕන තැනක් තියෙනවා. හොඳ වැඩ කරගෙන යහපත් කරගෙන ඉන්න අය හොඳ වෙනවා වගේම නරක වැඩ කරගෙන හිටියොත් එයා නරක තත්ත්වයට පත් වෙනවා. දැන් අපි නරක වැඩවලට අපි නොඑක් නොඑක් ආකාරයෙන් විග්‍රහ කරනවා. මොනවද නරක වැඩ? අපි කියනවා මේවා තිරිසං වැඩ. යම්කිසි අවලක් කරපුවාම, දුස්චරිතයක් සිද්ධ කරපුවාම මේවට අපි කියනවා මේවා තිරිසං වැඩ කියලා. මෙයා බලු වැඩක් නේ කරලා තියෙන්නේ. මේ ආදි වශයෙන් අපි කියනවා සමහර කටයුතු දැක්කහම කෙනෙකුට අවලක් වෙන නරක නීච නිග්‍රහයක් නීච නින්දිත කටයුත්තක් සිද්ධ කළොත් එහෙම ඒවට අපි තිරිසං වැඩ බලු වැඩ කියලා කතා කරනවා. දැන් අපි දැනගන්න ඕනේ පුනර්භවයේ සකස් වෙනකොට අපි හිතමු බලු වැඩකින් සකස් වුණා කියලා. මොනවද බලු වැඩ කියන්නේ? බලු වැඩ හඳුනා ගන්න ඕනේ ශබ්ද නිරුක්ති තුලින් අර්ථය වටහාගෙන. බලු කියන්නේ මොකද? හැබැයි මෙයා පොත්වල නැහැ, හිතලා බලන්න. බසක් ඉවත් කර දැම්මහම බහ ලූ නිසා බලු කියන අර්ථය එනවා. බලු කියන පදේ නිරුක්තියක්, දහම් නිරුක්තියක් එදෙන හැටි. පොත්වලින් හොයලා නම් මේක හොයාගන්න බෑ, නමුත් හිතලා බලන්න මේ යථාර්ථය. බස මොකද්ද? සත් බස. අපිට තියෙනවා සත් බසක්. කොයින්ද සත් බසක් එන්නේ? ලෝතරා බුදු පියාණන් වහන්සේ වැනි උන්වහන්සේලා වූ නැහ, උන්වහන්සේ පහළ වෙන්න පෙර යහපත් ගුණ ධර්ම ඇති ඉරිසිවරු මේ අය පෙන්නවා. යහපත් පැත්තක් පෙන්නවා, අත්හරින්න පැත්තක් පෙන්නවා. මේ බඳු බස ගන්න එපා. මොනවද? නරක පැත්තක් පෙන්නනවා. බොරු, කේලම්, පරුස, කලාප මේ බඳු දේවල් කතා කරන්න එපා. ඒ බස හොඳ නැහැ. ඒ වගේම ප්‍රාණඝාත කරන්න හොඳ නැහැ. පොරමැර වංචා, සුරාසූ, දුරාචාර කරන්න හොඳ නැහැ. බොරු, කේලම්, පරුස වචන ප්‍රලාප හොඳ නැහැ. ලෝභ සාගතව, දේශ සාගතව, මෝහ සාගතව ජීවත් වෙන්න හොඳ නැහැ. මේ ආකාරයෙන් ඒ ඉරිසිවරු කියන ධර්මාභෝධයෙන් නැන්න ලෞකික ධර්මාභෝධය ඇති ඒ පින්වත් පිරිසක් උතුම් වූ ලෝතරා බුදු පියාණන් වහන්සේලාත් ලෝකයට දේශනා කළා මෙන්න මේ ආකාරයෙන් සත් ධර්මයක්. මේ දේශනා කරපු යම් ධර්මයක් ඇත්නම් උතුම් ධර්ම කොටස පිළිගන්නේ නැතුව ඒ බහ ඉවත දමලා දුෂ්චරිත විදිහට කටයුතු කරනවා නම්, පාප විදිහට කටයුතු කරනවා නම් ලෝකේට එබඳු වන්නා වූ සත්බස කියනවා බොරු, එබඳු බහ ගන්න දෙයක් නෑ, හරයක් නෑ කියලා ඒ බහ ඉවත දමලා කටයුතු කරනකොට කියනවා බලු විදිහට කටයුතු කරනවා. යම් කෙනෙක් බලු විදිහට කියනවා නම්, බලු විදිහට කරනවා නම්, බලු විදිහට හිතනවා නම් කර්ම භවයේ තුලින් ඔහු බලු බවට පත් වෙනවා. මෙලොව මිනිත් බල්ලා ඔහු දන්නේ නැතත් ඔහුට ඒක හොඳ වුණා. යථාර්ථයෙන් දැක්කොත් ඔහු මිනිස් බල්ලෙක් කියලා ඉඳලා මරණාසන්න මොහොත එනවා. දැන් මරණාසන්න මොහොත එනකොට ඒ පුද්දිලාව ගිනාවා වූ කර්ම ශක්තිය නැත්නම් සසර පැවැත්ම තුළ මිනිස්සෙක් වෙලා උපදින්ද පටිසන්ධියේදී ගත්ත කර්ම ශක්තිය කෙලවර නම් අවසාන මොහොතේදී චුත වෙලා නැවතත් පටිසන්ධියක් ලැබීමට හේතුකාරකෙන අවස්ථාවක් නම් මෙන්න මේ අවස්ථාවේදී ඔහු උපාදානීය කරගෙන ඉවත් බැඳිලා හිටියේ අර බලු ධර්ම තුල නම් මෙන්න මේ ධර්මතාවයේ තමයි අවසාන මොහොත වෙනකොට යලි මතුවෙලා එන්නේ. එනම් බලු බවක් හටගත්තේ කුමක් නිසාද? ජීවත් වෙලා ඉන්නකොට මිනිස් බල්ලෙක්ුණේ කොහොමද? බලු වැඩ කරලා මරණාසන්න මොහොතේදී කර්ම, කර්ම නිමිති, ගති නිමිති කියන මෙන්න මේ තුනට අනුකූලව බලු විදිහට කරපු වැඩ කර්ම වශයෙන් මතුවෙලා හීනයක් පේනවා වගේ පේන්න වෙනවා. එහෙම නැත්නම් ඊට අනුකූල ඒ බඳු වන්නා වූ බලු වැඩ වලට අනුකූල දර්ශනය කර්ම නිමිත්තක් වශයෙන් එක්ක එබඳු වන්නා වූ ගති ලක්ෂණයේ පහළ කරපු එබඳු වන්නා වූ අදහසක් මෙබඳු දෙයක් මතුවෙලා මරණාසන්න මොහොත වෙනකොට ඔහුගේ මනසේ ක්‍රියාත්මක වෙනවා. ඇසයි කනයි නාසයයි දිවයි කයයි අඩපණ වෙලා තියෙන්නේ භාගයට මැරිලා. ඒවා අක්‍රීයයි. මනස හොඳට ක්‍රියාත්මකයි. ක්‍රියාත්මක වෙන මනසට ආවේ මොකද්ද? ඔහු එතෙක් හුරු පුරුදු කරගෙන ආපු අර බලු ධර්මයේ බලු ගති ලක්ෂණේ. මෙන්න මේ බලු ගති ලක්ෂණේ මතුවලා එනවා. ඊට හේතුකාරක වන්නා වූ යම් කර්මයක් දැర్శණේ වෙලා පේනකොට ඔහු පෙරදි කරන ලද යම් කිසි කර්ම වේගයක් තිබුණා නම් ඒ වෙලේ කළා හා සමානව ඒ වෙලේ කෙරෙනවා හා සමානව මතුවලා පේන්න වෙනවා. මෙන්න මේ නියමයේ පරිදි ඔහුට සිද්ධ වෙනවා නැවතත් එබඳු වන්නා වූ බලු බවක් යලි හට ගන්න. අන්න ඒකට කියනවා පුනර්භවයේ හේවත් යලි බවක් හටගත්තා පෙර පුරුදු කරපු බවට අනුව. මෙන්න මේ නිසා මොකද සිද්ධ වුනේ? පුරුදු කරපු බලු බවට අනුකූලව යලි බවක් හටගත්තාද කියනවා බලු පුනර්භව හටගත්තා. දැන් බලු පුනර්භව හටගත්තාම මොකද සිද්ධ වෙන්නේ? දැන් මෙතන ඉතාලම ගැඹුරු තැන, බොහොම සියුම් තැන, චුතියට අමතරව චිත්තක්ෂණයකවත් අතරක් නැති පටිසන්ධියක් සිද්ධ වෙන තැනක් පෙන්වනවා. ඉතාලම හොඳින් මේ කාර්ය වෙනුවට විශාල ප්‍රශ්නයක් ගලා ගැටලුවක් කියලා තියෙන එකක් මේ විදිහ දෙන්නේ. හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් චුතියයි පටිසන්ධියයි අතර අතරක් නැහැ කියපු තැනක් අපි අහලා තියෙනවා. අපි අභිධර්ම දේශනාවලත් තියෙනවා. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? මරණාසන්න මොහොතේ හටගන්න චිත්ත වීතියක් තියෙනවා. මේක විග්‍රහ කරන්න ගියොත් තේරුම් ගන්න බොහොම අමාරුයි. නමුත් යන්තමින් හරි දැනගත්න අයටත් දන්න අයටත් නොදන්න අයට තේරුම් ගන්නටත් මෙන්න මෙහෙම චිත්ත වීතියක් ක්‍රියාත්මක වෙන හැටි පේනවා. අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද කියලා චිත්ත වීතියක චිත්තක්ෂණ 17කින් චිත්තක්ෂණ 3ක් ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ පංචද්වාර ආවර්ජන කියන ආවර්ජන චිත්තක්ෂණයක් ලැබිලා සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපන කියලා චිත්තක්ෂණ 3ක් පහළ වෙලා මෙන්න මේ ආකාරයෙන් ජවන චිත්තක්ෂණ කියලා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා චිත්තක්ෂණ 5ක් යනකම්. ඒ කියන්නේ විග්‍රහ කරන්න කියොත් කාල වේලාව අවසන් මදි වෙනවා. තේරුම් ගන්න මේ ආකාරයෙන් අවසාන වෙන චිත්ත වීතිය චිත්තක්ෂණ 17ක් කියන කාලය තුළ චිත්ත නියමයක එක ඒ චිත්ත වීතියක් හටගත්තා නම් ඒ 17 කෙලවර වෙනකම් තව චිත්ත වීතියක් හටගන්නේ නැහැ. තව හිතක් හටගන්නේ නැහැ. මේ හිත හටගන්න එක්තරා ක්‍රම හතාවක්. මෙන්න මේ ක්‍රම හතාවේදී මරණාසන්නයේ හටගත්ත මේ චිත්තක්ෂණ 17ක චිත්ත වීතිය අවසාන වෙනකම් හෘද රූපේ නැත්නම් ඒ චිත්තයේ හටගන්න අවශ්‍ය කරන හෘද රූපේ කොහෙද තියෙන්නේ? මරණාසන්නව පනාදින පුද්ගලයා ළඟ. අන්නේ ඔයාගේ හදවත ඇසුරු කරගෙන හටගත්ත මෙන්න මේ හෘද රූපේ ඇතුලේ තමයි මේ චිත්තක්ෂණ 17 යන්නේ. එහෙනම් චිත්තක්ෂණ 14ක් ගිහිල්ලා තියෙනවා. චිත්තක් ජවන චිත්තක්ෂණ 5ක් කියන කොටස යනකොට අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද ඒ වගේම පංචද්වාරා වජ්ජන සම්පටිච්ඡන සම්තීර්ණ උත්තපන ඒ වගේම ජවන 5ක් මේ ආකාරයෙන් ගිහිල්ලා 13ක් ගිහිල්ලා තියෙනවා නේද 14ක් ගිහින් තියෙනවා 15 වෙනි චිත්තක්ෂණේ චුති වුණා නම් 16 වෙනි චිත්තක්ෂණේ දිනකොට එනනම් 14 වෙනි චිත්තක්ෂණේ චුත වුණා 15 පටිසන්ධිය ලැබුවා 16 17 කියන චිත්තක්ෂණ දෙකක් තව ඒ හෘද රූපයේ ඇතුලේ ගෙවිල යනවත් ඉතුරුණා. පටිසන්ධිය කොහෙද ලැබුවේ? වරද්දා ගත දෙන මව කුසක පටිසන්ධිය කියන වචනේ. එනනම් පටිසන්ධියක් ලබන්නේ මව කුසක නෙමෙයි අවසාන චිත්ත වීතියේ ඒ චිත්තය අවසානයේදී චිත්ත වීති අවසානය වෙන්නේ ඉතින්ලා. භවංග ටිකක් ගිහිල්ලා පටිසන්ධියෙන් පස්සේ දැන් ඉපදිලා ඉවරයි. ත්‍රි පටිසන්ධි අතර චිත්තස්සනේකවත් අතරක් නැහැ කිව්ව උතනයි. මෙන්න මෙතෙන්ටපත් වෙලා ජාතිය පහල කරලා ඉවරයි පටිසන්ධිය පහල කරලා ඉවරයි. එහෙනම් මොකද පටිසන්ධියේදී හටගත්තේ? කර්මජ රූපයකින් පටිසන්ධිය හටගන්නවා. මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ. පටිසන්ධියට අවශ්‍ය වෙන්නේ කර්ම බලයෙන් හටගන්න රූප විදක් මෞකුසියේ ගැබකින් හටගන්න උතුජ රූප නෙමෙයි. හොඳින් තේරුම් ගන්න ගැඹුරු විස්තරයක් අවශ්‍ය කාලයක් අවශ්‍ය පහු කාලයක හරි අවශ්‍ය වුණොත් මේ විග්‍රහ කරලා දෙන්නම්. හොඳින් තේරුම් අරගන්න ඕනේ පටිසන්ධික්කනේ විපාකාභ්‍යාකතානම් කටත්තාත රූපානම් කම්මපත්තේන පත්‍යෝ විපාකපත්තේන පත්‍යෝ ආදී වශයෙන් විග්‍රහ වෙනවා. පටිසන්ධි මොහොතේදී මේ කර්මජ රූප සහ ඒ කර්මජ රූපයන් සහ ඒ හටගත්තා වූ කර්මජ බලයෙන් හටගත්ත අව්‍යාකෘත රූප සයි කර්ම බලයෙන් සම්බන්ධ වෙලා හිටන් මොකද්ද වෙන්නේ? අන්න හට ගන්නවා කර්මජ රූපයන්ගෙන් ඊළඟ අබ්බැව. නේද බලු ගතිය තිබුණේ බලු භව තිබුණේ භවට අනුකූල જાතිය හටගෙන කර්මජ බලු භවෙන් කර්මජ බලු જાතිය හට ගන්නවා. මේ චුතිපටිසන්ධි වෙලා ඉවරයි. එහෙනම් දැන් මොකද්ද සිද්ධ වුනේ? මිනිහා කර්මජ බල්ලෙක් වෙලා අතිසියුම් රූපයක් ඇහැට පේන එකක් නෙමෙයි. ප්‍රසාද රූප කියන්නේ ඊටාම සියුම් දෙයක්. මෙන්න මේ කර්ම රූපයෙන් හටගෙන ඒ චිත්තක් ඊදී ඉවරෙනකොට දැන් මේ කර්මජව හටගත්ත ශරීරයේ යලි හිත හට ගැනීමට අවශ්‍ය කරන වස්තු රූපය හැදිලා ඉවරයි. ඉතාම ගැඹුරු පැත්තක් පසු කාලික හරි විග්‍රහ කරලා තේරුම් ගන්නට කාය දසක භාව දසක වස්තු දසක කියලා පරමාණු තුනක් තමයි මේ පරිසන්ධි අවස්ථාවේ ඉස්සෙල්ලාම කර්ම බලයෙන් පහළ වෙන්නේ. මෙන්න මේ වස්තු දසකයේ කියන කොටස පහළ වුණාට පස්සේ නැවත හිත හට ගැනීමට අවශ්‍ය කරන වස්තු රූපය පහළ වෙලා ඉවරයි. එහෙනම් එතන පටන්ගෙන චිත්තජ රූප වාදයෙන් පටන් ගන්නවා. දැන් කර්මජ බල්ලන් එන අතිසියුම් බල්ලා කර්මජ රූපයයි අරගත්තේ ගති රූපය උඩ උරුම වෙලා බලු රූපයෙන් හැද ගැහිලා ඉවරයි. ඇහැට පේන එකෙක් නෙමෙයි. ඇයිපියේ ගහන මොහොතක මේක සිද්ධ වෙලා ඉවරයි. අන්නේ ඊළඟ අවස්ථාවේදීපත් වෙන්නේ මොකද්ද? අන්නේ කර්මජ රූපයන්ගේ ඉතුරු වන්නා වූ රූප පහල කරලා පූර්ණ කරනවා. චක්කු දසක, සෝත දසක, ගාන දසක, ජීවහා දසක කියලා. ඒ වගේම දසක කියන්නේ පරමාණුව සමග එකතු වෙච්ච රූප 10 සම්පින්ද. ඒ බඳු වේවා 70ව සකස් වෙලා ඉවරයි. ඊළඟ අවස්ථාවේ එනකොට තවම අවුකසකට ගියේ නැහැ. මෙන්න මෙතෙන් තාවක කාට කියනවා සංජාතිකය. ಜಾති කියන අවස්ථාව තියෙන කතංච බික්කවේ ಜಾති. මහනි ಜಾතිය කියන්නේ මොකද්ද? යන් තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායි ಜಾති සංජාති දෙකයි ඔක්කාන්ති තුනයි. එනම් අබිනිබ්බත්ති හතරවෙනි එක, කන්දානම් පාතු භාව පස්වෙනි එක, ආයතනනම් ප්‍රතිලාභෝවත් ආයතන ප්‍රතිලාභේ හයවෙනි අවස්ථාව. මෙන්න මෙබඳු අවස්ථා හයක සම්පින්දනයේදී කියන අයං උච්චති බික්කවේ ಜಾති. මෙන්න මේ හයත ಜಾතිය කියන්නේ. මෙන්න මේ අවස්ථාව ಜಾතියක් විග්‍රහ කරලා තියෙන හය අවස්ථා විග්‍රහ කරගන්න බැරි නිසා අද පටලවාගෙන තියෙනවා. චුතිපටිසන්ධි අතර අතරක් නැහැ කියන එක තෝරාගන්නත් බැරුව. ඒ වගේම ගන්ධබ්බේක් නැහනම් අන්තරාභවිකය කියලාද හඳුන්වන. ඒ ගන්ධබ්බේක් ඉන්නවා කියලා. නැත්නම් නැවත උපදිනතුරු මෞඛසේකින් උපදිනතුරු මෞඛසේකට යනතුරු අතර කාලය හොයාගන්න බැරුව ඉන්නවා. ඔන්න අතර කාලය මොකද්ද? සංජාති කියන අවස්ථාව. ಜಾති අවස්ථාව චුතිපටිසන්ධි අතර අතරක් නැති අවස්ථාව. අන්නේ සංජාති කියන සූක්ෂම කායිකය. චිත්තජ රූපයන්ගේ සහ කර්මජ රූපයන්ගෙන් හැදිලා මෙන්න මේ කර්මය ආහාර කරගෙන උපාදාන කරගෙන ජීවත් වෙනා තණ්හා උපාදාන කරගෙන ජීවත් වෙනා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කියන ගන්ධබ්බයට. මෙන්න මේ ගන්ධබ්බය ඊට පස්සේ මොකද වෙන්නේ? සියුම් කායික රූපයකින් එනනම් අර සියුම් කර්මජ සහ චිත්තජ රූපයන්ගෙන් සකස් වෙලා උතුජ පරිවර්තනෙහිවත් විෘත් විපර්යාසයෙන් හටගත්ත රූපයන්ගෙන් නිත් වෙලා ත්‍රිජ කායික නැවති කායකින් මේ ආකාරයෙන් ඇහැට නොපෙනෙන සියුම් කායකින් යුතුව බලු කායකින් පිට වෙලා යනවා. ඔයාර දෙයන්නේ තමට ඕන හැටියට යන්න බෑ. කුලකට අහුන පරිඳලාපත කුලකට ඕන පැත්තට ගෙනියනවා වාගේ. කර්ම ශක්තියට ගෝචර වෙච්ච මේ කියන්නා වූ කර්මජ චිත්ත සිවුම් කය ඒකට ගෝචරලා මේ ගන්ධබ්බය කර්ම ප්‍රවාහයට අසු වෙනවා. මෙන්න මේ කර්ම ප්‍රවාහයට අසු වෙලා කර්ම ශක්තියට අනුකූලව යම් කිසි බලු ගැවක් යම් තැනක හට ගන්නවාද ඒ තාකල් කරකෝමින් තියා ඉන්නවා. ඔය තියා ඉන්නේ මේ විශ්වය තුළම අපිට ඇහැට නොපෙනෙන අතිසිවුම් රූප කලාපයන්ගෙන් හටගත්ත කයකින්. මෙන්න මේක බුදුයන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙහෙම කයක් තියෙන බව. වච්චගොත්ත පරිබ්‍රාජික ආන ප්‍රශ්නයකදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් වච්චගොත්තගේ මේ ප්‍රශ්නේ තහන බුදුරන් වහන්සේ වච්ච මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නැහැ. ඒ අතර සත්වයා ජීවත් වෙන්නේ තණ්හා උපාදාන කරගෙනයි කියලා මම කියනවා කියලා වච්චගොත්ත පරිබ්‍රාජිකගේ ප්‍රශ්නෙට බුදුරන් වහන්සේ පිළිතුරක් දුන්නා. වච්චගොත්ත මොකද අහන්නේ? ස්වාමීනි මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නැහැ. මේ අතර සත්වයා කුමක් උපාදාන කරමින් ජීවත් වෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවා. එහෙනම් මේ ප්‍රශ්නෙට බුදුරන් වහන්සේ අතරක් නැහැ කියලා උත්තර දුන්නේ නැහැ වතෙන. ඔතන පෙන්නනවා අතරක් තිබුණ බව තණ්හාව උපාදානය කරමින් මේ කාලේ ජීවත් වෙනවා කියලා. එහෙනම් චුටිපටිසන්ධි අතර අතරක් නැහැ කියන එක වරුවක් නෙමෙයි. ඒ තමයි ಜಾති කියන ಜಾති විග්‍රහ කරපු හය අවස්ථාවේදී පළමුවම පෙන්නපු ಜಾති කියන අවස්ථාවේ අතරක් නැති එකයි පෙන්න්නේ. අන්න සංජාති කියන අවස්ථාව තමයි ඔය ගන්ධබ්බ අවස්ථාව කියලා පෙන්න්නේ. මෙන්න මේ ගන්ධබ්බ අවස්ථාවේ යම් කිසි බලු කුසා සකස් වෙනතුරු බලු සංවාසයක් එදිලා ඊට අනුකූල ගැබක් බලු ගැබක් සකස් වෙලා එතෙන්ට මේ කර්ම ශක්තියෙන් ඇදලා යනකන් ඉන්නේ කොහෙද? ওই සංජාති අවස්ථාවේ නැත්නම් ගන්ධබ්බ අවස්ථාවේ. අන්න ඔක්කාන්ති වෙනවා කියන්නේ ඊළඟ අවස්ථාව. සංජාතියෙන් ඔක්කාන්තියට යනවා කියන්නේ ඔන්නේ හටගත්ත ওই බලු ගන්ධබ්බයා ඔක්කාන්තිවත් උප්පත් ස්ථානෙට යනවා. අන්න ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පත්‍යේන පත්‍යය ධර්මයේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඔක්කාන්ති වෙන වෙලාවේදී නාම රූපේව නාම රූපයන්ට සහජාත ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. අඤ්ඤමඤ්ඤ පත්‍යයෙන් පත්‍යය. එයින් මේට මේ ඉන්නේ ඉති කියලා අර බලු ගැබ ඇතුළේ තිබෙනා වූ බලු කලලේ අල්ලගෙන අර ගන්ධබ්බය ගිහිලා අපි හිටෙනවා ওই ආකාරයෙන්. මෙන්න ඔක්කාන්ති වුණා. අන්න අබිනිබ්බත්ති කියන්නේ අභ්‍යන්තර නිර්මාණයක් වේද? දැන් කොහෙද නිර්මාණය වෙන්නේ? මක්ලියේ කයක් බලු ගැබ ඇතුළේ නැත්නම් බැල්ලියේගේ බඩ ඇතුළේ දැන් නිර්මාණය වෙනවා අර මනෝමය කයට අනුව. දැන් මනෝමය බලු ගන්ධබ්බයගේ කයේ ස්වභාවයට අනුව හරියට කාන්දමල කාන්ද මැදෙනවා වගේ එතෙන්දි හිද්ද වෙන්නේ මොකද්ද? කනබුන ආහාරයෙන් එන ඕජස අර ගන්ධබ්බයාගේ රූප සතහන්ට අනුකූල රූප සතහනක් හදන්න ඊට අනුකූලවන්නා වූ හැඩතලයක් ඇති ඉන්ද්‍රියන් ඇති බලු ඉන්ද්‍රියන්ගෙන් යුක්ත වන සතයක් බලු ගැබ ඇතුලේ සකස් කරනවා. මෙන්න මේකට කියනවා අබිනිබ්බත්ති අභ්‍යන්තර නිර්මාණයක් වේ. ওই ටික සකස් වුණාට පස්සේ දැන් බලු ස්කන්ධ පහළ වෙලා දැන් බලු රූපස්කන්ධයේ ගැබ ඇතුලේ දැන් ඒ රූපස්කන්ධය ඇතුළු කරපු වේදනාව දැනෙනවා, ඒ සංඥා හැඳිනෙනවා. එතකොට බලු සංඛාර සහ බලු විඥාන පහළ වෙලා බලු පංචස්කන්ධය ඇතුළේ හට ගන්නකොට කියනවා කන්දානම් පාතු භාවෝ. දැන් හැදිලා ඉවරයි, තව ගැබ ඇතුලේ එළියට බහිනකොට මොකද වෙන්නේ? යලි ආයතන ප්‍රතිලාභී ලබනවා. ඇහැට රූපේ, කණ්ඩ සද්දේ, නාසයේ ගන්ධේ, දිවට රසේ, කයට බලු පොට්ටබ්බ ඔක්කොම බලු ස්පර්ශමයි ඔක්කොමවා අරගෙන බලු ධර්මයන්ගේ ඉද බලු මනසකින් උපදිනවා. මෙන්න උපන්නාට පස්සේ ආයතන ප්‍රතිලාභී ලැබුවා. දැන් මෙතෙන්දී අතර කාලයකට තිබුණා මෙච්චර කාල ගැටලුවක් කියලා තිබිච්ච ප්‍රශ්නේ අතර කොහෙද හිටියේ කියන ප්‍රශ්නෙට බුදුදහමින් පිළිතුරක් නැති හැටියට හිතාගෙන හිටියා. දැන් අද හොඳට තේරුම් ගන්න පුළුවන් අතර කාලයේ බුදුදහම හොඳට පැහැදිලි පිළිතුරු දෙනවා. අභිධර්මයේ විරුද්ධත් නැහැ, චුතිපට්ඨාන්දී අතර අතරකුත් නැහැ. නමුත් විපදින සත්වයාට මව් ගැබකට ගිහිල්ලා මව් ගැබේ පිහිටන් ඉස්සෙල්ලා අතර කාලයක් තියෙනවා. ඒක තමයි සංජාති කාලය කියන්නේ. ඒ කාලේ මාස ගාණක් අවුරුදු ගාණක් වෙන්නත් පුළුවන්, දවස් ගාණක් වෙන්නත් පුළුවන්. ඒ අවශ්‍ය කරන්නා වූ ගැබ පරිසරයේ හැදෙනකන් ඔය ආකාරයෙන් ඉදීමයි ඒ පෙන්වන්නේ. මෙන්න මේ විදිහට ගිහිල්ලා මිනිස්සෙක් බල්ලෙක් වුණා කියන්නේ කොහොමයි? එහෙනම් මිනිස්සෙක් බල්ලෙක් වෙනකොට ඉස්සෙල්ලාම උනේ මොකද්ද? ඉස්සෙල්ලාම මිනිහා මිනිස් බල්ලෙක් වුණා. අන්න බවටපත් වෙලා බව ලබාගෙන හිටියා. ඒ මිනිස් බල්ලා වෙලා මරණාසන්න මොහොතේදී අර කර්ම කර්ම නිමිති ගති නිමිති මතු කරගෙන ඒ තුලින් අරගත්තා වූ ස්වභාවය මොකද වෙන්නේ? හටගත්තා වූ පරිච්ඡසමුපාදයක් එතන ක්‍රියාත්මක වෙනවා. අන්න එතෙන්දී මොකද්ද උනේ? අපි කිව්වා චිත්ත වීතිය පහළ වෙලා එන ආකාරය. අවසාන මරණාසන්න චිත්ත වීතිය සකස් වෙන හැටි. අන්න බලු ධර්මයක් අරමුණු වුණා කර්මයේ විපාකයක් වශයෙන් කම්මා විපාකාවත්තන්ති. අන්න කර්ම විපාකය ගෙන දුන්නා මොකද්ද? මුලදී සකස් වෙලා තිබිච්ච අභිසංකාර විඥානයේවත් අර කර්ම භවයේ පිහිටපු ඒ විඥානයේ අන්නේ විඥානයේ බීජයයි. ඒ බීජය ඇදිලා ඇවිදිලා දැන් සකස් වෙනාම කොතනද? යම් කිසි දෙනක කරපු කර්මයේ යලි කළා හා සමානව මතුවෙලා ඉනවා. කර්මයේ කුඹුරයි. ඒකල විඥානයේ පිහිටන විඥානයේ බීජයයි. සෘෂ්ණාව ජලයයි. අවිද්‍යාව බැම්මයි. මෙන්න මේ විදිහට අවිද්‍යාව බැම්මෙන් වටවෙලා කර්මයේ නැවති කුඹුරේ, සෘෂ්ණාව නැවති ජලයෙන් තෙත් වෙලා, අභිසංකාර විඥානයේ නැවති අර බලු ගතියෙන් හටගත්ත, බලු වැඩ කරලා හටගත්ත, බලු හිතෙන් හටගත්ත අභිසංකාර විඥානයේ නැවති බීජය පිහිටගුවාම මොකද වෙන්නේ? නවතත් බලුගති ලක්ෂණයම මතුවෙලා පුනර්භවයේ හේතු ලබනවා. නැවත භවයක් හටගන්න හේතුව. අන්න අරමුණු වුණා කම්මා විපාකාවත්තන්ති කියලා කර්මයේ විපාකයක් ගෙන දුන්නා. විපාකෝ කම්ම සම්භවෝ. මෙන්න දෙවෙනි වතාව මරණාසන්න මොහොතේදී කර්මය රැස් කරන වෙලාව නැත්නම් මෙන්න ඊළඟ පරිච්ඡසමුප්පාදයේ හැදෙන වෙලාව. පුනර්භවයේ පරිච්ඡසමුප්පාදයේ සකස් වෙන හැටි. මෙන්න මේ අවසාන මොහොත වෙනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව දුරු කරලා තිබුණේ නැත්නම් ඇත්ත දැකලා තිබුණේ නැත්නම් ඔහු පිහිටන්නේ කොතැනද? ඒ බලු ධර්මයෙන්ම බොහොම හොඳයි ප්‍රියයි මනාපයි කියන මානසිකත්වය තුළ. එහෙනම් ඒක තමයි බලු අවිද්‍යාව. දැන් මොකද වෙන්නේ? මරණාසන්න මොහොතේදී ඔහු ඊට අනුකූලව ඔහුට මැවිච්ච පරිසරයේ මැවිච්ච ලෝකේ ඊට අනුකූලව ඔහු හිතෙන් කයෙන් වචනයෙන් බලු විදිහට කටයුතු කිරීම පටන් ගන්නවා. කය පනාදිනවා පැත්තක. මනසින් හදාගත්ත සිහිනමය කයකින් සිහින ලෝකේ කය වැනි කයකින් යුතව ඔහු ඒ තුළ හැරිසරාගෙන එතන නිකුත් කරගන්නවා යලි කර්මයක් නිකුත් කරගන්න යන සංඛාරයකට නගා ගන්නවා. අන්න දෙවෙනි අවස්ථාවට යන පුනර්භවයේදී හේතු වෙන අවිද්‍යා පත්‍ය සංඛාරා හැදෙන හැටි. විපාක අරමුණක් වශයෙන් බලු ධර්මයක් ආවා. ඒ බලු ධර්මයේ තුල ඇවිදිලා මෙන්න මේ විදිහට විපාකයක් හටගත්තා. දැන් මේ බලු ධර්මයෙන් නිසා හටගත්ත විපාකයෙන් මොකද්ද සිද්ධ වුනේ? සංඛාර පත්‍ය විඥානං කියලා අන්න හටගත්ත පටිසන්ධි විඥාන කියන අවස්ථාව. ඔන්න ඔතන තියෙන්නේ අර ඉතලා පෙන්නපු අර කර්ම භවයේ හටගත්ත කර්ම විඥානේ නෙමෙයි ඒක බීජේ. දැන් උප්පත්ති විඥානෙටයි උප්පත්තිය හටගන්න විඥානෙටයි හටගත්තේ ඔන්න මරණාසන්න මොහොතේ හටගත්ත සංඛාරපත්‍ය විඥානං කියන තැන කියවුනේ පටිසන්ධි විඥානෙ හටගත්ත දැන්. මෙන්න මේ පටිසන්ධි විඥානෙ සකස් වෙනාම මොකද වෙන්නේ? මෙන්න මේ විඥානෙ නිසා නාම රූප බැහැ ගන්නව නැත්නම් බලු ගති ලක්ෂණයමයි ඒ හිතේ බැහැගෙන බලු ආකාරයට ගත හිත සකස් වෙලා එනවා. මෙන්න මේ විඥානෙ සකස් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඔය හටගත්ත සියුම් නාම රූපය තුළින් ඒ බලු විදියට සකස් වෙච්ච අසකන දිවනාසී ශාරීරියම ආයතන වශයෙන් ලබාගෙන ඒ බලු ස්පර්ශ බලු වේදනා බලු තණ්හා බලු උපාදාන වලට පත් වෙලා බලු බවට පත් වෙන අන්න බලු උප්පත්ති බව නැ නා පුනර්භවය. බවට පත් වුණාට පස්සේ භවපත්‍යා ජාති කියලා අර සූක්ෂම ජාති කියලා සකස් වුණාම අන්න ಜಾති කියන අවස්ථාව සම්පූර්ණ වුණා. දැන් ඉතින් මේකට කියන අපි බලු ಜಾතියට පත් වුණා. දැන් මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ ඒ හරක් ಜಾතිය හටගන්නේ නැහැටි, එක එක සත්ව ಜಾති හටගන්නේ නැහැටි, ඒ සංකාරයන්ගේ ස්වභාවයන් හැටින්නේ කොහොමද? ඒ නම තුල තියෙනවා ඒ සතා හටගත ක්‍රියාවලියේ ස්වභාවය, ඒ නමේ කරපු වැඩපිළිවෙලේ ස්වභාවය. මෙයා පහු කාලෙකදී නැවත විස්තර කරලා දෙන්නම්. හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් චුතියයි පටිසන්ධියයි සිද්ධ වෙන්නේ ඔහොමයි, මතු උපතර යන්නේ ඔහොමයි. මෙන්න මේ ආකාරයෙන් යනකොට තමයි මිනිහෙක් මැරිලා සතෙක් වෙන ආකාරය. නැත්නම් ওই විදිහට එකින් එක විග්‍රහ කරගන්න පුළුවන්. පරිච්ඡසමුප්පාදයේ මහා සාගරයේ වාගේ නිසා කොතරම් හිටියත් සත්ව සංඛ්‍යාවක් ඒ ගති ලක්ෂණයට අනුකූලව හටගන්න පරිච්ඡසමුප්පාද ක්‍රියාවලිය තීරුම් ගත්තහම මේ ලෝක සත්‍යය සකස් වෙන්නේ මෙහිමයි. හේතුව මේකයි කියලා දැක්ක හැකියි. ඒ හේතුව නිරෝධ කර දැම්ම නම් සකස් වෙන්නේ නැහැ, ගමන ඉවරයි. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි තෝරාගන්න බලාපොරොත්තු වෙමු. අන්නේ දාට අපිට පුළුවන් වෙනවා මෙබඳු වන්නා වූ සසර ගමනේ යථාර්ථය දැකලා දුකෙන් නිදහස් වෙනවා කියන தත්ත්වය තේරුම් ගන්නට. ඉතින් අද මේ ආකාරයෙන් මේ පින්නතුන්ට මේ උතුම් ධර්මාභෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම කිලු දෙනාට යහපතක් වේවා. ittavatatam mehi sambatam punya sampadam sabbe deva anumodantu sabbe bhuta anumodantu sabbe satta anumodantu sabba sampatti siddhiya.